ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
මවබිමින් පුවත් ඔස්ට්‍රේලියාවේ අද උදෑසනවද විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය මෙන්න.
හොඳයි, 11:18 දැන් වෙලාව. දැන් අපි හැමනම් ශ්‍රී ලංකාවේ සිටින අපේ මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමගින් සම්බන්ධ වෙනවා. මා කලින් සඳහන් කරපු ආකාරයට ශ්‍රී ලංකාවේ 10 පාර්ලිමේන්තුවට නියෝජිතයින් තෝරාපත් කර ගැනීම උදෙසා ඊයේ 14 පවත්වුණු මහමැතිවරණයේ ප්‍රතිඵල මේ වෙනකොට ලැබිලා තියෙන තත්වය අනුව තොරතුරු විමසා බලන්න. දැන් ශ්‍රී ලංකාවේ වෙලාව උදේ 5:00 වෙලා විනාඩි 48ක් වගේ වෙනවා. මේ වෙනකොට ප්‍රතිඵලවල තත්වය කොහොමද? අපි යම් විමර්ශනයක් යෙදිමු. ආයුබෝවන් මනෝජ්. අපි මුලින්ම දැනගන්න කැමති මනෝජ්, දැන් ජනාධිපතිවරණයත් එක්ක සංසන්දනය කළාම කොහොමද ලංකාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ මට්ටම පැවතුනේ කියලා?
ඔව්, ඡන්දය ප්‍රකාශ කිරීම බලාපොරොත්තු වුණාට වඩා ඊට අවම මට්ටමක තමයි තිබුණේ. 65-70% අතර ඡන්ද ප්‍රමාණයක් තමයි ප්‍රකාශයට පත් වෙලා තිබුණේ. ඊයේ උදෑසන සිටම ඒ බව පේනෙන්න තිබුණා. මම හිතන්නේ මේ මහමැතිවරණය ආරම්භ වෙන්නට කලින් ඉඳලා දේශපාලන පක්ෂ යම් අදහසක හිටියා ඡන්දය ප්‍රකාශ කිරීමේ උදාසීන බවක් තියෙයි කියලා. අපි දැක්කා සමහර පක්ෂ කිව්වා ඡන්දය දාන්න උනන්දු වෙන අය තනියෙන් යන්න එපා, පවුලයාත් එක්කගෙන ගිහිල්ලා ඡන්දය දාන්න කියලා. ඉතින් මේ උදාසීන බව ඔවුන් කැන්වසින් කරනකොට, මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය කරනකොට ඔවුන්ට දැනෙන්නේ නැති. ඒ වගේම 65-70% අතර ප්‍රමාණයකින් තමයි ඡන්දය ප්‍රකාශ වුණේ මෙවර මැතිවරණයේදී.
ඔව්, අපි දන්නවා මැතිවරණ දිස්ත්‍රික්ක විදිහට ගත්තාම මනෝජ් දිස්ත්‍රික්ක 22ක් තියෙනවා. මේ මැතිවරණ දිස්ත්‍රික්ක 22හි ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳවත් මම දැනගන්න කැමතියි. මොකද එක් එක් දිස්ත්‍රික්කවල යම් අඩු වැඩි වශයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳව අපිට වාර්තා වුණා. අපි සමස්යක් වශයෙන් තොරතුරු දැනගන්න කැමතියි.
ඔව්, අනුමාන කරනවා සාමාන්‍යයක් විදිහට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තොත් එය 65%ක පමණ මට්ටමක තිබුණා. නුවරඵල දිස්ත්‍රික්කයේ 68%ක්, දිගමඩුල්ල දිස්ත්‍රික්කයේ 62%ක්, වන්නි දිස්ත්‍රික්කයේ 65%ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ 64%ක්, මඩකලපුව දිස්ත්‍රික්කයේ 61%ක්, මාතර 64%ක්, පුත්තලම 56%ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ 65%ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ 66%ක්, ත්‍රිකුණාමලයේ 67%ක්, පොළොන්නරුව 65%ක්, රත්නපුර 65%ක්, ගාල්ල 64%ක්, යාපනයේ 69%ක්, හම්බන්තොට 60%ක්, මාතලේ 67%ක්, කෑගල්ල 65%ක්, මොනරාගල 63%ක්, මහනුවර 62%ක් සහ කළුතර 64%ක් වශයෙන් 60 සීමාවල තමයි දෝලනය වුණේ. 90 සමස්යක් විදිහට ගත්තම 65-70% අතර ඡන්ද ප්‍රතිශතයක් තමයි වාර්තා වෙලා තියෙන්නේ.
ඕමනජ්, දැන් තවත් කාරණාවක් තමයි දැනගන්නට අවශ්‍ය. මොකද මේ සමස්ත ඡන්ද ප්‍රකාශ කිරීමත් මහමැතිවරණයේදී අඩුවක් දක්නට ලැබුණා. දැන් ඔබ කිව්වා 65% වගේ ප්‍රමාණයක තමයි තිබුණේ කියලා. හැබැයි අපි දැන් පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්ද ප්‍රකාශ කිරීමත් එක්ක බැලුවහම ජාතික ජනබලවේගයට ලැබිලා තියෙන ඡන්ද ප්‍රමාණය සමස්ත ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය වැඩි අඩු වුණත් යම් වැඩි මට්ටමක් තියෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඒක කොහොමද මනෝජ් වෙන්නේ? සාමාන්‍යයෙන් අපිට උදාහරණත් එක පැහැදිලි කරන්න පුළුවන් නම් වැඩි හොඳයි.
ඔව්, දැන් අපි දැක්කා ජාතික ජනබලවේගයට ඡන්දය ලබා දෙන ට්‍රෙන්ඩ් එකක් තිබුණා. ඒ පිළිබඳව ජනතාව කතා කරලා ඡන්දය දුන්නා ජනාධිපතිවරණයේදී. නමුත් වෙනත් පක්ෂවලට ඡන්දය දෙන අය තරම් කතා කරනවා පේන්න තිබුණේ නැහැ. ඒක ප්‍රතිඵලයෙන් දැක්කා. ඊට පස්සේ මම හිතන්නේ මේ ඡන්ද ව්‍යාපාරයත් එක්ක සමහර ලාවට විපක්ෂයේ දේශපාලන පක්ෂවල ආමන්ත්‍රණය උදාසීන වුණා වගේ. ගොඩක් දෙනෙක් විපක්ෂයේ බලය ඉල්ලුවේ ආණ්ඩුවට තනි තරගයක් වගේ තිබුණේ. ඒ කියන්නේ මේ තනි අශ්‍රේකුගේ සටනක් වගේ පේන්න තිබුණේ. සමගි ජනබලවේගයේ අගමැතිකම ඉල්ලුවත් ඡන්ද දිනන්න ලෑස්ති කියලා කිව්වත් ඒකේ අර ප්‍රාණවත් බවක්, ඒකේ ස්ථිරසාර බවක් පේන්න තිබුණේ නැහැ ඒ ඉල්ලීමේ යම් විදියකට. ඒකත් එක්ක මේ ආණ්ඩුවට වාසි වුණාය කියලා හිතනවා. ඡන්ද දාන ප්‍රමාණය අඩු වුණාට දාපු අය වැඩිපුර මාලිමාවට දැම්මා. සමහර වෙලාවට වෙනත් දේශපාලන පක්ෂවලට ජනාධිපතිවරණ ඡන්ද පාවිච්චි කරපු අය මෙවර මාලිමාවට පාවිච්චි කරා. විපක්ෂයේ දේශපාලන පක්ෂවලට ඡන්ද පාවිච්චි කරපු අය ඡන්ද නොදා ඉන්දියා. දැන් මේ වගේ අනුමාන වලට අපිට මේ උදේ පාන්දර එන්න පුළුවන්. මේක තවදුරටත් අපිට ඉදිරියේදී විශ්ලේෂණය කරන්න පුළුවන් වෙයි. උදාහරණයක් විදිහට ගත්තොත් ජනාධිපතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරි ආසනේ ඡන්ද 28,592 ලබා ගන්නේ ජාතික ජනබලවේගය මෙවර 36,147 ලබා ගන්නවා. ඊට පස්සේ විශේෂම සිද්ධිය උතුරේ බොහෝ මැතිවරණ ආසනවල ප්‍රකාශයට පත් වුණු ප්‍රතිඵල අනුව වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්න ජාතික ජනබලවේගයට හැකියාව ලැබුණා. කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණේ 2805 ඡන්ද ලබා ගත්තේ 4.34 ප්‍රතිශතය ජාතික ජනබල වේගය ඔවුන් හතරවෙනියට හිටියේ ලැයිස්තුවේ. හැබැයි මෙවර දෙවෙනි ස්ථානයට ඇවිල්ලා තියෙනවා. ඊලංකේ තමිල් අරසු ප්‍රථම ස්ථානයේ තියෙන්නේ. හැබැයි ඡන්ද 8717ක් ලබාගෙන තියෙනවා ජාතික ජනබල වේගයේ කිලිනොච්චියේදී. ඊට පස්සේ අපි කොළඹට ආවොතින් බොරැල්ල ආසනයේ බොරැල්ල ජාතික ජනබල වේගය පසුගිය ඡන්දෙදී ලබා ගන්නවා ජාතික ජනාධිපතිවරණයේදී ඡන්ද 17290ක්. මෙවර ඒ ඡන්ද ප්‍රමාණය වුන් වැඩි කරගෙන තියෙනවා 24318ක් විදිහට. ඒ කියන්නේ ඡන්ද 5000කින් 6000කින් හරි වැඩි වෙලා තියෙනවා ඔවුන්ගේ ගොඩක් ආසනවල මෙවර ඡන්ද ලබා ගැනීම. ඊට පස්සේ මණිපායි වලට ගියාට පස්සේ අපි දැක්කා මණිපායි වල ජනාධිපතිවරණයේ ඔවුන් ලබා ගත්තා 2786ක් ඡන්ද. මෙවර මණිපායි වලින් මහා ඡන්දෙදී ඔවුන් ලබාගෙන තියෙනවා ඡන්ද 10059ක්. ඒ කියන්නේ ඔවුන් මේ ලයිස්ට්ේ මණිපායි වල වැඩිම ඡන්ද ලබාගත්තු පක්ෂය ජාතික ජනබල වේගයේ ප්‍රතිශතයේ 36.94. හැබැයි පසුගිය වතාවේ 7.73 තිබුණේ මණිපායි වලදී. මේ ආදී වශයෙන් අපිට ගන්න පුළුවන්. දැන් නල්ලූර් වලට ගියොතින් නල්ලූර් වල ජනාධිපතිවරණයේ ජාතික ජනබල වේගයට තිබුණේ ඡන්ද 3835යි. ඒ ලයිස්ට්ේ වුන් හතරවෙනිය. හැබැයි මෙවර ඒ ලයිස්ට්ේ නල්ලූර් වල පළවෙනියට ඇවිල්ලා තියෙනවා ජාතික ජනබල වේගයේ ඡන්ද 8831ක් අරගෙන. ඒ වගේ බලුවට පස්සේ බොහෝ තැන්වල ජාතික ජනබල වේගයේ තමන්ගේ ඡන්ද ප්‍රමාණය වැඩි කරගත්තා දිනෘක්ෂේ.
හොඳයි මනෝජ්, දැන් මේ අපි දන්නවා අපේ මෙහි සිටින බොහෝ ශ්‍රී ලාංකිකයන් අන්තර්ජාල මාධ්‍ය හරහා ලංකාවේ ඡන්ද ප්‍රතිඵල විමසමින් ඉන්නට ඇති. ඊයේ රාත්‍රියේ සිට මම උදේ මේ අපේ රැකියා ස්ථානයට එනකොට ඔහි වෙලාව උදේ 4:00. ඉතින් ඒ වගේ වෙලාව වෙනකොට නම් දිස්ත්‍රික්ක වශයෙන් ගත්තහම දිස්ත්‍රික් 3ක සමස්ත ප්‍රතිඵල ඇවිල්ලා තිබුණා. ගාල්ල, පොළොන්නරුව, හම්බන්තොට කියන දිස්ත්‍රික්වල. මං හිතන්නේ තවත් දිස්ත්‍රික්වල සමස්ත ප්‍රතිඵල මේ වෙනකොට එක්කාසු වෙලා ඇති. දැන් පැය කිහිපයක් ගත වෙලා තියෙන නිසා මේ මොහොතේ මේ වෙනකොට ලංකාවේ වේලාවෙන් වාර්තා වෙලා තියෙන දිස්ත්‍රික් මට්ටම් වල ප්‍රතිඵල පිළිබඳව මම මේ ළඟට විමසා දැනගන්න කැමතියි මනෝජ්.
ඔව්, අපි පොළොන්නරුවට ගියොතින් පොළොන්නරුවේ ජයග්‍රහණයේ සමස්ත ජයග්‍රහණයේ ජාතික ජනබල වේගයට හම්බ වුණා. මන්ත්‍රී ආසන 5යි පොළොන්නරුවෙන් තියෙන්නේ. 5න් 4ක් ගත්තේ ජාතික ජනබල වේගය. සමග ජනබල වේගයට තමයි එක ආසනය, සමග ජනබල වේගයට එක ආසනය හිමි වුණේ. එතකොට සර්ව ජනබලය දහම් සිරිසේන, මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ පුත්‍රයා ඡන්ද ඉල්ලුවා. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාත් ඔහුට උදව් කරා. කොමුණත් ඡන්ද 8587ක් අරගෙන තියෙනවා. ගෑස් සිලින්ඩරය නාප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඡන්ද 5153යි. පොහොට්ටුව ඡන්ද 4646යි. ඒ වගේ දෙගුණයක් විතර සර්ව ජනබලය අරන් තියෙනවා පොළොන්නරුවෙන්. නමුත් ඔවුන්ට මන්ත්‍රී ආසනයක් නැහැ. ආසන 5 ජාතික ජනබල වේගයට 4යි, සමගි ජනබල වේගයට 1යි විදිහට බෙදිලා ගියා. හම්බන්තොට බැලුවොතින් මහින්ද රාජපක්ෂ මැතිතුමාලගේ, කියන්නේ රාජපක්ෂ බලකොටුවක් හැටියටනේ හම්බන්තොට සැලකෙන්නේ. හම්බන්තොට මන්ත්‍රී ආසන 7 බෙදලා ගියේ. ජාතික ජනබල වේගයට 5යි, සමගි ජනබල වේගයට 1යි, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට 1යි. දැන් දිලිප් වේදාරච්චි මන්ත්‍රීවරයා සමගි ජනබල වේගයෙන් එක මන්ත්‍රී ආසනයයි ගිය වතාවේ තිබුණේ. දැන් මෙවර ඔහු හෝ මනාප ප්‍රතිඵල ගත්තට පස්සේ සජබෙන් එක්කෙනෙක් එතනට තෝරාපත් කරගනීවි. පොදු ජන පෙරමුණින් ගත්තොත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙවර ජාතික ලැයිස් වෙන්නේ. ඩීවී චානක මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායමක් ඉල්ලුවේ මනාප බෙල් ගත්තම අපි බලමු ඩීවී චානකද වෙන කෙනෙක්ද ඒ ආසනේ දිනාගන්නේ කියලා. හැබැයි ජාතික ජනබල වේගයේ කවුරුවත් හම්බන්තොට නියෝජනය කරලා පෞගිය පාර්ලිමේන්තුව හිටියේ නැහැ. එතකොට අලුතෙන්ම 5 දෙනෙක් තමයි පාර්ලිමේන්තුවට මේ වතාව යන්නේ. ගිය වතාවෙ නොසිටි ගාල්ල දිස්ත්‍රික්කයේ අරගත්තුතින් ගාල්ල සමස්ත ප්‍රතිඵලය අනුව ආසන 9ක් ගාල්ල දිස්ත්‍රික්කයේ තියෙනවා. ඒ ආසන 7ක් ජාතික ජනබල වේගයට හම්බුණා, සමගි ජනබල වේගයට 1යි, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට 1යි. හැබැයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ගෑස් සිලින්ඩරයට ගාල්ලෙන් මන්ත්‍රී ආසනයක් නැහැ. නමුත් ඇමතිවරු 2 දෙනෙක්ම හිටපු ආණ්ඩුවේ එතන තරග කරා රමේෂ් පතිරණ සහ මනුෂ නානායක්කාර. ඒ අනුව ඔවුන් 2 දෙනම මෙවර අලුත් පාර්ලිමේන්තුවට තේරීපත් වෙන්නේ නැහැ. එතකොට ගාල්ලේ අලුත්ම ජාතික ජනබල වේගයේ මන්ත්‍රීවරයෙක් හිටියේ නැහැ. එතකොට මේ අලුත්ම 7 දෙනෙක් මෙතනට යන්නේ. අලුත් කියන්නේ ගිය වතාවේ නොසිටි. බොහෝ විට නලින්නේ වගේ හිටපු මන්ත්‍රීවරයා මේකේ තේරෙන්න පුළුවන්. ඔහු ගිය පාර්ලිමේන්තුවේ හිටියට කලින් පාර්ලිමේන්තුවේ හිටියා. ඔහුගේ නායකත්වයෙන් තමයි ජාතික ජනබල වේගයේ ගාලට තරග කරේ. එතකොට පසුගිය වතාවේ හිටපු නැතිම 7 දෙනෙක් තමයි මෙවර යන්නේ. ඊට පස්සේ මාතර තවත් කැපී පෙනෙන තැනක්. මාතර මන්ත්‍රී ආසන 7න් 6ක් ජාතික ජනබල වේගයට ගියා. දැන් පේනවනේ, කියන්නේ 3න් 2ක් ඉල්ලුවේ පාර්ලිමේන්තුව සුද්ධ කරන්න තමයි ජාතික ජනබල වේගයේ ඉල්ලුවේ. ඒ කියන්නේ හොඳටම ජනතාව ඡන්දේ දීලා තියෙනවා. එතකොට 7න් 6ක් ජාතික ජනබල වේගයට මාතර දිස්ත්‍රික්කෙන් ගියා, සමගි ජනබල වේගයට 1යි. හැබැයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ කංචන විජේසේකර පහුගිය කාලේ ටිකක් යම් දෙනෙක් අතර කතා වුණු යම් වැඩක් කරන්න උත්සාහ කරපු තරුණ ඇමතිවරයෙක්. ඔහුටත් මෙවර ගෙදර ඉන්න වෙනවා. පාර්ලිමේන්තුවේ ආසනයක් ඔහුට හිමි වෙන්නේ නැහැ. සමගි ජනබල වේගයට බුද්ධික පතිරණ හිටපු මන්ත්‍රීවරයා හෝ වෙන කෙනෙක් පත්වේවි. මනාප ගණන් කරාට පස්සේ අපිට ඒක දැනගන්න පුළුවන්. එතකොට මාතර දිස්ත්‍රික් කණ්ඩායමට සුනිල් හඳුන්නෙත් මන්ත්‍රීවරයා නායකත්වය දුන්නේ ජාතික ජනබලවේගයෙන්. ඔහු ඇතුළු අලුත් මූණු පහක් තමයි මාතරෙන් යන්න වෙන්නේ. ওই විදිහට තමයි දැන් දිස්ත්‍රික් මට්ටමින් ප්‍රතිඵල නිකුත් වෙලා තියෙන්නේ දිලෘක්ෂි.
ඔව්, දැන් ඔබ මේ මීට කලින් උතුරු නැගෙනහිර යම් ඡන්ද ප්‍රතිඵලයක් පිළිබඳව සංසන්දනය කෙදුනා. මොකද අපි කලින් කතා බහ කළානේ මේ NPP එකට ජාතික ජනබලවේගයට සමස්ත ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය අඩු වුණාට ලැබිලා තියෙන ඡන්ද ප්‍රමාණය වැඩි වෙන්න හේතු කියලා ඔබේ උදාහරණ වලට යම් උතුරු නැගෙනහිර ඡන්ද කොටස අරගත්තා. හැබැයි මං සමස්තයක් විදිහට මේ වෙනකොට වාර්තා වෙන තොරතුරු වලට අනුව උතුරු නැගෙනහිර ඡන්දයේ ස්වභාවය පිළිබඳව කතා බහ කරන්න කැමති. මොකද අපි දශක කීපයකට පස්සේ දකිනවා දකුණේ බිහිවුණු යම් කිසි වූ දේශපාලන සන්ධානයක් උතුරේ යම් ආකාරයක බලය පිහිටුවා ගැනීමක් ජාතික ජනබලවේගය. මේ වෙනකොට ලැබෙන තොරතුරු කොහොමද උතුරු නැගෙනහිර පැතිවලෙන්?
මට පේන්නේ මේක මං හිතන්නේ හොඳ පෙරනිමිත්තක් ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ අරගෙන බැලුවට පස්සේ මේකට අපිට අර්ථයක් දී ගන්න පුළුවන් වුණොත් ඉදිරි පාලන කාලය තුල මෙච්චර කල් ජාතිය මත පදනම් වෙලා, ආගම මත පදනම් වෙලා, විවිධ අවශ්‍යතා මත පදනම් වෙලා, ජන කණ්ඩායම් මත පදනම් වෙලා එක එක පැතිවලින් ඒ අදාළ කාරණය ආමන්ත්‍රණය කරලා පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු පැටවුවට පොදු අනන්‍යතාවයක් ඇතුළේ මන්ත්‍රීවරු එක පක්ෂයක් ඇතුළෙන් ආපු බවක් පේන්න තිබුණේ නැහැ. දැන් ජාතික ජනබලවේගය කියන්නේ එහෙම බැලු බැල්මටම ආගමක් ජන කණ්ඩායමක් මූලික කරගත්තු නෙමෙයි. යෝන් දෘශ්‍යාබාධිතායට, ආබාධිතායට, වතුකරේ ජනතාවට, දිලිඳු පුද්ගලයන්ට, කම්කරුවන්ට, වෘත්තිකයන්ට හැමෝටම ඔවුන්ගේ නාමයෝජන ලයිස්ට්වල ඉඩ දුන්නා. ඉතින් සමස්ත ශ්‍රී ලංකාව නියෝජනය වෙන විදිහට තමයි විවිධ කණ්ඩායම් මේ පක්ෂය ඇතුළෙන් පාර්ලිමේන්තුවට එන්නේ. ඉතින් මේක උතුරෙන් දකින්න ලැබීම අලුත් දේශපාලන සංඥාවක් විදිහට පේන්න අපිට පුළුවන්කම තිබෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් නල්ලූර් ආසනය ජාතික ජනබලවේගය ජයග්‍රහණය කළා. එහි ඉදිරියෙන්ම හිටියේ ජාතික ජනබලවේගය ඡන්ද 8831ක් ලබා ගත්තා. එතකොට ඉලංගී තමිල් අරසු කච්චි වගේ පක්ෂවලට වඩා ඉහළින් නල්ලූර් වල යාපනය දිස්ත්‍රික්කයේ ජාතික ජනබලවේගය හිටියා. නැගෙනහිරට ගියොත් දිගමඩුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද 17336ක් ලබාගෙන දිගමඩුල්ලේ ප්‍රථම තැනට ජාතික ජනබලවේගය එනකොට දෙවෙනි තැන හිටපු සමග ජනබලවේගය ගත්ත ඡන්ද 2272යි. يعني 162යි 108යි. ඒ කියන්නේ 154ක විතර පරතරයක් තියෙනවා එතන. ජාතික ජනබලවේගය 162ක් ගන්නකොට සමග ජනබලවේගය 108යි ගන්න. ඡන්ද 17316ක් ගන්නකොට 2272යි ගන්න. ඒතරම් තරයක් දිගමඩුල්ල නැගෙනහිර පළාතේ යාපනයේ තැපැල් ඡන්දෙට ගියොතින් යාපනයේ තැපැල් ඡන්දේ ජාතික ජනබලවේගය තමයි ඉහළින්ම ඉන්නේ. ඡන්ද 5681ක් අරගත්ත ඉලංගේ තමිල් අරසු 4808යි ගත්ත. ඉලංගේ තමිල් අරසුට වඩා ජාතික ජනබලවේගයේ යාපනයේ තැපැල් ඡන්දේ අරගත්ත. කිලිනොච්චියට අපි ගියොත් කිලිනොච්චිය ආසනයේ ජය හම්බ වුණේ ඉලංගේ තමිල් අරසු පක්ෂයට. නමුත් දෙවෙනි තැනට ජාතික ජනබලවේගය එතපත් වෙලා හිටියා. ඊට පස්සේ මැදවට්ටියට ගියොතින් උතුර පටන් ගන්න මුලට ජාතික ජනබලවේගයේ ඡන්ද 34828ක් ගත්තා. සමගි ජනබලවේගයේ ඡන්ද 14541යි අරගත්තේ. එහෙන් බැලුව 160ක් සහ 125ක් 135ක විතර පරතරයක් එතන තිබුණා. එවැනි පරතර සහිතව උතුරු නැගෙනහිර ජයග්‍රහණය කරන්න ජාතික ජනබලවේගයට හැකියාව ලැබිලා තියෙනවා. වෙනදා මේ සමස්ත ඡන්ද එකතු කරද්දී උතුරු ටික එක කණ්ඩායමකට, නැගෙනහිර ටික එක කණ්ඩායමකට, දකුණේ වැඩි කොටස තව කණ්ඩායමකට එහෙම නිගී. හැබැයි මෙවර රටේ හැමතැනින්ම ජාතික ජනබලවේගයට තමන්ගේ බලය තහවුරු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. උතුරේ බැලුවොත් අපි දැක්ක දැනට තියෙන ප්‍රතිඵල වලින් කයිට්ස් වල බලය EPDP පක්ෂයට ගිහිල්ලා තිබුණා. මඩකලපු ආසනය ඉලංගේ තමිල් අරසු පක්ෂයට ගිහිල්ලා තිබුණා. ත්‍රිකුණාමලයේ මුතුර් සමග ජනබලවේගයට ගිහිල්ලා තුනම් මෙතෙක් වෙලා සමග ජනබලවේගයට ගිය එකම ආසනයේ මුතුර් ඒ අරුණාට පස්සේ අනෙක් සියල්ලම බලය බොහෝ දුරට දැනට නිකුත් වෙලා තියෙන ප්‍රතිඵල අනුව තහවුරු කරගෙන තියෙන්නේ ජාතික ජනබලවේගය.
හොඳයි, අද මෞබිමෙන් පුවත් විශේෂාංගයෙන් අපි ලංකාවේ මේ වෙනකොට ලැබෙමින් පවතින මහමැතිවරණයේ ප්‍රතිඵල පිළිබඳව මේ වෙනකොට තියෙන තත්ත්වය පිළිබඳවයි විමසා බලමින් සිටිනේ ශ්‍රී ලංකාවේ සිටින අපේ වාර්තාකරු මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමගින්. මම මනෝජ් දැනගන්න කැමති මේ රාජසේවකීන්ගේ දේශපාලන කියවීම පිළිබඳව දැනගන්න පුළුවන් හොඳම තැන තමයි තැපැල් ඡන්ද ප්‍රතිඵලය. මේ වෙනකොට තැපැල් ඡන්ද ප්‍රතිඵල සියල්ල ලැබිලා හමාරයි. අපිට පුළුවන් යම් අදහසක් දෙන්න තැපැල් ඡන්ද ප්‍රතිඵලයේ ස්වභාවය කොහොමද කියලා?
ඔව්, අපි කුරුණෑගල උදාහරණයට ගත්තොත් කුරුණෑගල තැපැල් ඡන්ද, කියන්නේ තැපැල් ඡන්ද සියලු දිස්ත්‍රික් ජයග්‍රහණය කරන්න නිකුත් වෙලා තියෙන ප්‍රතිඵල අනුව ජාතික ජනබලවේගයට හැකියාව ලැබිලා තියෙනවා. ඡන්ද 61747ක් කුරුණෑගලෙන් අරගන්නකොට සමග ජනබලවේගයට ඡන්ද 7734ක් ලැබුණේ. ඊළඟට අපි කෑගල්ලට ගියොතින් ජාතික ජනබලවේගයේ 28031ක් ගන්නකොට සමග ජනබලවේගයේ 3513, කියන්නේ 180ක් සහ 110ක් 70% පරතරයක් තැපැල් ඡන්දවල කෑගල්ලෙදි ජාතික ජන බලවේගයට තිබුණා. ඊට පස්සේ දිගමඩුල්ල දිස්ත්‍රික්ක එකට ගියොතින් ජාතික ජන බලවේගයේ 17316ක් 62.67ක් සමග ජන බලවේගයේ 2272ක් 8.22ක් ඒ වගේ පරතරයක් තැපැල් ඡන්ද ලබා ගත්තා. ඊට පස්සේ අපි යාපනයට ගියොතින් යාපනයේ තැපැල් ඡන්ද 5681ක් ජාතික ජන බලවේගය ලබා ගන්නකොට ඉලංගේ තමිල් අරුසු ලබා ගත්තේ ඡන්ද 4808ක්. ඊට පස්සේ මහනුවරට ගියොතින් ජාතික ජන බලවේගයේ ඡන්ද 44819ක් තැපැල් ඡන්ද ලබා ගනිද්දි සමග ජන බලවේගය ලබා ගත්තේ ඡන්ද 4698ක් විතරයි. ඊට පස්සේ අපි පුත්තලම ගත්තොත් ජාතික ජන බලවේගයේ 11404ක් ගන්නකොට දෙවිනියට ආපු සමග ජන බලවේගය ගන්න ඡන්ද 1661ක් විතරයි. බලන්න ඊතර පරතරයේ 76ක් සහ 111ක් 65ක පරතරයකින් ජයග්‍රහණය කරන්නේ. වන්නි තැපැල් ඡන්ද ගත්තොත් ජාතික ජන බලවේගයේ 3471ක් අරගන්නකොට ඉලංගේ තමිල් 2349 අරගෙන 32ක් සහ 17ක් 15ක විතර පරතරයක්. ඊට පස්සේ පොළොන්නරුවට ගියොතින් ජාතික ජන බලවේගයේ 16052ක් ඡන්ද අරගන්නකොට සමග ජන බලවේගයේ 2184යි ගන්නේ. 81ක් සහ 111ක් 70ක පරතරයක්. පරතරයේ විතරක් 70ක්. ඊතරම් ප්‍රමාණයන්ගෙන් තමයි තැපැල් ඡන්ද ජයග්‍රහණය කරන්න ජාතික ජන බලවේගයේ සමත් වුණේ මෙවර මහමැතිවරණය පිළිබඳව අවධානය යොමු කරද්දී.
හොඳයි මනෝජ්, මං මේ යම් අදහසක් දැනගන්න කැමති. දැන් ලංකා වෙලා බැලුවොත් උදේ 6:05 වෙලා විනාඩි 5ක් විතර වෙනවා. දැන් ලැබෙන ප්‍රතිඵලවල ස්වභාවය අනුව, ශීඝ්‍රතාවය අනුව යම් පුරෝකථනයකට එන්න පුළුවන්ද? අවසාන ප්‍රතිඵලය කොයි වගේ වේලාවකදී ලැබෙන්න පුළුවන්ද කියලා ශ්‍රී ලංකාවේ වේලාවෙන්?
ඔව්, අපිට යම් විදිහකට කිව්වොත් වෙනදට වඩා ඉක්මනින් ප්‍රතිඵල නිකුත් කරලා ඉවර කරන්න පුළුවන්. ඒ වෙනද මේ වෙනකොට ඊට සීමිත ප්‍රතිඵල ප්‍රමාණයක් වෙන්නේ. දැන් 60%කට වැඩි ප්‍රතිඵල ප්‍රමාණයක් නිකුත් වෙලා ඉවරයි. ඒ නිසා අතරබැද ප්‍රමාද වීමක් වෙන්න ඉඩ තියෙයිද එහෙම කියන්න අපිට අමාරුයි. ඒ අරුණොත් ඊට ඉක්මනින් ප්‍රතිඵල නිකුත් වීම ඉවර වෙයි. හැබැයි ප්‍රතිඵල නිකුත් වීම ඉවරුණු සැනින් මනාප ගණන් කරන්න තියෙනතර මනාප ප්‍රතිඵලත් එද්දී අද හවස රෑ විතර වෙයි. ආසන මට්ටමින් ප්‍රතිඵල නිකුත් කිරීම බොහෝ විට අද උදෑසන වරුවේ ඉවර කරන්න පුළුවන් වෙයි වගේ පේනවා. මේ ප්‍රතිඵලයෙන් ඉක්මනට අපිට දැන් දශක එකහමාරක විතර අත්දැකීම් එක්ක මෙතරම් ඉක්මනට ප්‍රතිඵල ආපු කාලයක් මතක නෑ. ඉතා ඉක්මනින් ප්‍රතිඵල ලැබෙනවා.
හොඳයි මනෝජ්, අවසාන වශයෙන් දැනගන්න කැමති, අද ශ්‍රී ලංකාවේ පොහොය නිවාඩු දිනයක්, මැතිවරණ ප්‍රතිඵලත් අද හවස් වෙනකොට බොහෝ දුරට ලැබිලා ජයග්‍රාහී මානසිකත්වෙන් ජයග්‍රාහී පාර්ශවෙ ඉන්න පුළුවන්, යම් කිසි වූ නීතිමාලා හෝ මේ වෙනකොට දැනුම් දීම් සිදු කළ තියෙනවද මේ ප්‍රතිඵල වලින් අනතුරුව ක්‍රියාත්මක වන්න නියමිත යම් නීති පිළිබඳව ලංකාව තුළ?
තම සුබවාදී ලකුණ තමයි ආරක්ෂක අංශ සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඍජුවම කියන්නේ පෞගිය කාලේ තිබුණු තත්ත්වයේ ආකාරයෙන් පවත්ව ගන්න කියලා. කියන්නේ පෞගිය කාලේ සාමකාමී ජනාධිපතිවරණයෙන් පස්සේ සාමකාමී වටපිටාවක් තිබුණේ. ඊට පස්සේ මහමැතිවරණයේ ප්‍රකාශයට පත් කරා ඒ කාල සීමාව සාමකාමී කාල සීමාවක් තිබුණේ. ඉතින් දැන් මේ ප්‍රතිඵලයෙන් පස්සෙත් එහෙම සාමකාමීව හැසිරෙන්න කියලා ඉල්ලනවා. ඒ කියන්නේ අනතුරු, ඒ කියන්නේ ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වෙන්න එපා කියලා කියනවට වඩා තිබුණු සාමකාමී බව ආරක්ෂා කරගන්න කියලා කියන්නේ. ඒ කියන්නේ පසුගිය කාලයේ සාමකාමී වටපිටාවක් තියෙන එක. ඉතින් කොමුණත් පොලිසිය දැන් නියෝග කරලා තිබෙනවා මැතිවරණ ප්‍රතිඵල වලින් පස්සේ කිසිම කෙනෙකුට පෙරපාලියන්න අවසර දෙන්නේ නැහැ කියලා. ඒත් එක්කම විශාල පිර දාලා පොදු ස්ථානවල ප්‍රතිඵල බලන්න ඉඩ දෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා පෞගිය මාසයක කාල සීමාවක පවත්වගෙන ආපු සාමකාමී තත්ත්වය පශ්චාත් මැතිවරණ කාල සීමාවෙත් පවත්වාගෙන යන්න අවශ්‍යයි කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. ඒ අනුව ලංකාවේ මේ කාල සීමාවේ මැතිවරණ ප්‍රතිඵල වලින් පස්සේ පෙරපාලියන්න කිසිම කෙනෙකුට අවසරයක් නැහැ.
හොඳයි, අපි ස්තුතිවන්ත වෙනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවලයි. ශ්‍රී ලංකාවේ සිට අද මෞබිමෙන් පුවත් රැගෙන ආවේ සජීවව මේ වෙනකොට ශ්‍රී ලංකාවේ මහමැතිවරණයේ ලැබෙමින් පවතින ප්‍රතිඵලවල ලැබුණු ප්‍රතිඵලවලට අනුකූලව මොන වගේ තත්වයක්ද තියෙන කියන කාරණාව පිළිබඳව අපිට සවිස්තරාත්මකව තොරතුරු ගෙනෙන්නට. මනෝජ්, බොහොම ස්තුතියි මේ තොරතුරු රැගෙන ආවාට. එමනම් අපි මෞබිමෙන් පුවත් විශේෂාංගයට සමුදෙනවා. ලබන සඳුදා අපි හමුවෙමු. සමස්ත ප්‍රතිඵල එහෙම ලැබිලා සියලු දේවල් නිමාවට පත්වලා තියෙන අපිට සතිය ශ්‍රී ලාංකේය දේශපාලනික පුවත් විග්‍රහයෙන් ලැබෙන සඳුදා පුළුල්ව මේ පිළිබඳව සාකච්ඡා කරන්න අවකාශ ලැබෙනවා. එහෙනම් බොහොම ස්තුතියි. ආයිබෝවන්.
බොහොම ස්තුතියි දිලුක්ෂේ. ආයිබෝවන්.
මෞබිමෙන් පුවත් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය SBS සිංහල සේවයෙන්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.